ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි සුපුරුදු පරිදි එමනම් ආරම්භ කරමු. නොවැම්බර් මාසයේ අවසාන සිකුරාදා ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය. අපිට අද තියෙන සීමිත කාල වේලාවත් එක්ක බලපුවාම ඉතාමත්ම වැදගත් වන කාරණා කිහිපය පමණක් අපි ගොනු කරගන්නවා මෙවර විදෙස් විත්ති සමාලෝචනයේට. සුපුරුදු විදිහට මේ කාර්යාවයට ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානම් ඉසිරිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. අපි සුපුරුදු ලෙසින් මෙහෙමනම් සාකච්ඡාව ආරම්භ කරමු. කොරෝනා වෛරස් තත්ත්වය හා සම්බන්ධ වන ලෝක තත්ත්වය පිළිබඳ විමසා බලමින් ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳව ගත්තහම දරුණු තත්ත්වයක් තමයි අපිට වාර්තා වන්නේ. මිලියන 60 ඉක්මවා ගිය තත්ත්වයක්. මේක සැලකිය යුතු සංඛ්‍යාවක්. කොරෝනා වෛරසය වැඩිපුර වාර්තා වන රටවල් වලින් අපිට වාර්තා වන තොරතුරුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සම්බන්ධව යම් අදහසක් දරනවා නම් ප්‍රකාශයක් නිකුත් කළා තියෙනවා නම් ඔවුන්ගේ වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ සම්බන්ධ වන තොරතුරුත් අපි මුලින්ම දැනගන්න කැමතියි. අමල්
දිනුක්ෂ මේ වෙනකොට ලෝකයේ පුරාම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 60.5ක් ආසන්නයට ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම මේ රෝගයෙන් ආසාදනයට පත් වෙලා ජීවිතක්ෂයට පත් වෙච්ච සංඛ්‍යාව 114 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් වැඩිපුරම පීඩාවට පත් වෙලා තියෙන අපි මරණ සංඛ්‍යාව බැලුවොත් තවමත් ඇමරිකා එක්සත් ජනපදයේ තමයි මරණ 262,000ක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව ඇමරිකාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව දැන් මිලියන 13කට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. දෙවන ස්ථානයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව බලපුවාම ඉන්දියාව දැන් මිලියන 9.2 ඉක්මවා ගිහිල්ලා රෝගීන් ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 1,35,000ක් වැඩි වෙලා තියෙනවා. ඒකම බ්‍රසීලයේ මරණ සංඛ්‍යාවෙන් බලහම බ්‍රසීලයේ තාමත් ලෝකයේ දෙවෙනි තැන ඉන්නේ 1,70,000කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. රෝගී පැතිරවීමේ වේගයේ යම්කිසි අඩුවක් පහුගිය සතියේදී ලෝකේ පුරාම වාර්තා වුණා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තිබුණා. ඉතින් ඒ අනුව යුරෝප රටවල සමහර ස්ථානවල තිබිච්ච අර තහංචි යම් තරම් දුරකට ගිහිල් කරලා තිබුණා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙනකොට අනතුරු ඇඟවීමක් කළා තියෙනවා. ලෝකේ දැන් මේ දැනට තියෙන මේ දෙවෙනි රැල්ලට පස්සේ ආයමත් තවත් තුන්වෙනි රැල්ලක් ඇතිවීමේ අවධානමක් තියෙනවා කියලා. විශේෂයෙන්ම මේ අවුරුදු අවසාන වෙනකොට, ඒ කියන්නේ මක්කල උත්සව සමයත් එක්කලා ජනතාව ගැවසෙන තැන්වල නිදහසේ ගොඩක් පිරිස ඒ විදිහට ගැවසුනොත් තවත් තුන්වන රැල්ලක් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විශේෂයෙන්ම මේ මුහුණු ආවරණ පළඳින වගේ දේවල් සම්බන්ධයෙන් ඔවුන් නැවතත් අවධාරණය කළා තියෙනවා. මොකද බොහෝ රටවල පිවිච්ච ප්‍රවණතාවයක් තමයි මරණ සංඛ්‍යාවත් ආසාදිතයන් සංඛ්‍යාවත් අඩුවීමක් තියෙන අවස්ථාවලදී ජනතාවගේ ඒ උනන්දුව පොඩි අඩුවීමක් තියෙන බවක් ලෝකේ හැමතැනම වගේ වාර්තා වුණා කියලයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපවලොත් යුරෝපයේ සමහර රටවල තවමත් ඒ තහංචි පවත්වාගෙන යනවා. නමුත් ෆ්‍රාන්සය, බ්‍රිතාන්‍ය වගේ ස්ථානවල ඔවුන් මේ වෙනකොට ඒ සීමාවන් ලිහිල් කරන්න කටයුතු කරලා තියෙනවා.
මීළඟට අවධානය යොමු කරමු මේ තාමත් ලෝකයේ විශේෂිත අවධානයකට ලක්වමින් තියෙන කොරෝනා වෛරස් එන්නත් හා සම්බන්ධව අපිට අලුතින්ම ලැබෙන තොරතුරු. බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටිනවා මේ වෙනකොට කතා බහ වෙමින් තියෙන ෆයිසර්, එසේත් නොමෙතරම් ඇස්ට්‍රාසෙනිකා, එසේත් නොමෙතරම් රුසියානු එන්නත ස්පුට්නික් සම්බන්ධව යම් විශේෂිත සුබදායි බලාපොරොත්තු ඇති කරගනිමින් ඒ සම්බන්ධව අලුත්ම ආරංචි අපිට නොබෝ කලකින්ම ලැබේවි කියලා. ඒ අතරතුරේදී මීට කලින් ලෝකයේ පැතිර ගිය එක්තරා වසංගතයකට ප්‍රතිරෝධී එන්නතක් විදිහට හඳුන්ලා දුන්න එක්තරා එන්නතක් ලබාගත් ජනතාවට එහි අතුරු ප්‍රතිඵලයක් අත්විඳිනට සිද්ධ වෙලා තියෙනවා. මේ සම්බන්ධව ස්වීඩනයේ පැත්තෙන් ටිකක් අසුබදායි ආරංචියක් තමයි අපිට වාර්තා වන්නේ. ඔබට මතක ඇති වසර 2009 ආරම්භ වුණු ස්වයින් ෆ්ලූ, එසේත් නොමෙතරම් සූකර වුණ කියලා අපි හැඳින්වුවේ මේ සඳහා ලබා දුන්න එන්නතෙහි යම් සංකූලතා වාර්තා වෙනවා මේ වෙනකොට කියන තොරතුරු ස්වීඩනයෙන් වාර්තා වෙනවත් එක්කම බොහෝ දෙනෙක් මේ සම්බන්ධව විශේෂිත අවධානයක් යොමු කරනවා. මේ කොරෝනා වෛරස් එන්නත සම්බන්ධෙනුත් මේ වගේ තත්ත්වයක් ඇති වේවිද කියන කාරණාව සැලකිල්ලට අරගෙන. අමල්, මොකද්ද මෙම සිදුවීමේ තියෙන අපිට දැනගන්නට තියෙන විශේෂිත කාරණාව?
විශේෂයෙන් ස්වීඩනය කියන්නේ එක්තරා විදිහකට යුරෝපා රටවල අපිට ඒක ගන්න පුළුවන් දර්ශකයක් හැටියට කොයි ආකාරයෙන්ද ජනතාවක් එන්නතක් පිළිගන්න සූදානම් කියලා. දැන් මේ වෙනකොට ලෝකයේ බොහෝ බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා මේ ඉන්නත නත්තලට කලින් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා. නමුත් ඒ ආකාරයෙන් ඉතා ඉක්මනට ඉන්නතක් වෙළඳපොළට ආවත් ඒ ඉන්නත ලබා ගන්න පුද්ගලයන් කැමති වෙයිද කියන කාරණාව. දැන් ඒක ඉස්මතු වෙන්නේ මේ ස්වීඩන් වල 2009-2010 ඔබ කිව්වා වගේ අර සූකර වුණ පැතිරෙන අවස්ථාවේදී පැන්ඩමික්ස් කියන එන්නතක් ලබා දීලා තිබුණා මේ සූකර උනේ ගැලකීම සඳහා. මේ එන්නත ලබාගත් අයගෙන් සෑහෙන පිරිසක් ඒ එන්නත නිසා නොයෙකුත් අතුරු රෝගාබාධ වලට ලක් වුණා කියලා වාර්තා වෙනවා. මේකෙන් විශේෂයෙන්ම සඳහන් වෙන්නේ නාකෝලෙප්සි. එහෙමත් නැත්නම් හිටි හැටියේ විධිමත ගතියක් ඇති වෙන නිද්‍රාශීලී බවක් ඇති වෙන රෝග ලක්ෂණයක් බොහෝ අය පෙන්නුම් කරන්න පටන් ගත්තයි කියලා. මේ වෙනකොට 700ක් විතර පිරිස ඒ තමන්ට නාකොලෙප්සි තත්ත්වයට පත්ුනයි කියලා ඔවුන් මේ එන්නත නිෂ්පාදනය කරපු සමාගමෙන් මේ වෙනකොට වන්දි ඉල්ලලා තියෙනවා. යුරෝ මිලියන 10කට අධික වන්දි ප්‍රමාණයක් මේ වෙනකොට පුද්ගලයන් 440 දෙනෙකුට විතර ආසන්න සංඛ්‍යාවකට ලබා දීලා තියෙනවා. ඉතින් මෙවැනි වටපිටාවක් තුළ ස්වීඩනයේ සමහර උදවිය මේ අවස්ථාවේදී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඉන්නතක් ලබා දෙනවා නම් ඒ සම්බන්ධව යම් කිසි ඔවුන් සැකයක් ඇති වෙච්ච බවක් සඳහන් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ස්වීඩනය හඳුන්වන්නේ ඕනෑම අවස්ථාවක ඉන්නතක් වගේ දෙයක් අලුත් බෙහෙතක් හඳුන්වා දෙනකොට ජනතාව ඉතා කැමැත්තෙන් එවැනි දේවල් පිළිගන්න රටක් හැටියට. නමුත් මේ අලුතෙන් ඇති වෙලා තියෙන මේ විශේෂම සූකරවුණු සම්බන්ධයෙන් මේ ඉන්නතේ තිබිච්ච අතුරු බල නිසා යම් කිසි බියක් ජනතාව අතර ඇති වෙලා තියෙනවා කියලා මේ අවුරුද්ද අවසාන වෙනකොට අපිට ලෝකෙට එන්නතක් ලබා ගැනීමට හැකි වුණත් ඒ එන්නත කී දෙනෙක් ස්වේච්ඡාවෙන් ලබා ගනිද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. සමහර රටවල් සොයා ගැනීමට නියමිත එන්නත අනිවාර්ය කරන්න උත්සාහ කරනවා. සමහර රටවල් ඒවා ස්වේච්ඡාවෙන් ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ කෙසේ වෙතත් මේ ස්වීඩනයේ තියෙන මේ තත්ත්වය ඒතරම් හොඳ දෙයක් හැටියට නෙවෙයි සලකන්නේ. මොකද බොහෝ දෙනා දැන් මේ එන්නතක් වෙළඳපොළට එනවත් එක්කම එන්නතේ තියෙන අතුරුඵල මොනවද කියන එක හරියට නොදැන මේ එන්නත ලබා ගැනීමට නැලිකමක් දක්වන බව තමයි මේ ස්වීඩනයේ ඇති වෙලා තියෙන තත්ත්වයෙන් පෙන්නුම් කරන්නේ.
අපි මීළඟට ඊයේ දවසේ බ්‍රහස්පතින්දා දවසේ සමස්ත ඕස්ට්‍රේලියාවේම දේශීය ප්‍රවෘත්තියක් විදිහට විශේෂිත අවධානයකට ලක්වුණු අගමැති ස්කොට් මොරිසන්, විදේශ අමාත්‍යවරිය මරිස් පයින් මේ සම්බන්ධව විශේෂිත ප්‍රකාශනකුත් කරමින් බොහෝ දෙනෙකුගේ අවධානයට කතාබහට ලක්වුණු ඕස්ට්‍රේලියානු බ්‍රිතාන්‍ය ද්විත්වපුර බැසිලාබිනි කයිලි මුව ගිල්බර්ට්ගේ ඒ සිදුවීම සම්බන්ධව මීළඟට කතා බහ කරමු. ඔස්ට්‍රේලියාව තුළ දේශීය ප්‍රවෘත්තියක් විදිහට සාකච්ඡා වුණාට අන්තර්ජාතිකව මේක විශේෂිත අවධානයකට ලක්වුණු තවත් අමතර තොරතුරු සහිතව සංසරණය වන ප්‍රවෘත්තියක් බවට මේ වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙන නිසා. මේ කයිලි මුව ගිල්බර්ට් ඉරානයේදී අත්අඩංගුවටපත් වුණා. ඇයට එල්ලුණු චෝදනාව තමයි ඇය රහස් සොත්තු සේවයේ නියුක්ත වුණා කියලා. ඒ සඳහා ඇය උත්සාහ දරුවයි කියලා. නමුත් ඇය සහ ඔස්ට්‍රේලියානු රජය එකහෙලාම එක ප්‍රතික්ෂේප කර සිටියා. ඇයට වසර 10ක සිරදඬුවමක් නියම වුණත් ඇය වසර දෙකකුත් තවත් සුළු කාලයකින් අනතුරුව නිදහස් කරන්නට ඉරාන රජය තීරණය කළා. මේක එක්තරා මේ ගනුදෙනුවක් මත තීරණය වුණු දෙයක්. ඒ වෙනුවට ඉරාන රජය තවත් විදේශ රටවල සිරගතව සිටින ඉරාන ජාතිකයන් 3 දෙනෙක් නිදහස් කරන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් කළා. දැන් එතකොට මෙතන තියෙන කාරණාව තමයි අමල් කවුද මේ ඉරානයේ විසින් ඉල්ලා හිටිය නිදහස් කරන්න කියලා ඉල්ලා හිටිය ඔවුන්ගේ ජාතිකයින්. ඒ වගේම ඔවුන් හදිසියේ මේ කයිලි මුව ගිල්බර්ට් නිදහස් කරන්න හිතුවේ ඇයි? ඔවුන් කොහොමද සැක කළේ මේ කයිලි මුව රහස් සොත්තු සේවයේ නියුක්ත වුණා කියලා? මේ වගේ කාරණා සම්බන්ධයෙන් අපි කැමති අන්තර්ජාතිකයේ කොහොමද තොරතුරු කතා බහ වෙන්නේ කියලා දැනගන්න මීළඟට ඔබෙන්.
දිල්දුක්ෂ, ඇත්තටම මේ කයිලි මුව ගිල්බර්ට්ව ඉරානයේ සිරගෙදරින් මුදවා ගැනීම සඳහා දීර්ඝ කාලින වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව තමයි දැනට වාර්තා වෙන්නේ. මෙතනදී ඉරානය ඔවුන් ඉල්ලීමක් කළා තියෙනවා ඔවුන්ගේ පුරවැසියන් විදේශ රටවල ඉන්න සිරගෙවල් වලින් ඔවුන් නිදහස් කරන්නට කියලා. නමුත් තවමත් අපිට හරියට නිශ්චිත දැනගන්න හැකියාවක් නැහැ කවුද මේ පුද්ගලයන් 3 දෙනා, ඔවුන් කොමන තරාතිරමේ උදවියද, මොන රටවලින්ද ඔවුන් අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ, මොන රටවලින්ද ඔවුන් නිදහස් කරේ කියන එක. නමුත් මේ වෙනකොට ඒ පුද්ගලයන් 3 දෙනා ඉරානයට නැවතත් ගිහිල්ලා ඉරාන බලධාරීන් විසින් පිළිගන්න අවස්ථාවක් ඉරානයේ රාජ්‍ය මාධ්‍ය විකාශනය කළා තිබුණා. ඉරාන ජාතික කුඩිය ඔවුන්ට පෙරවලා ඔවුන්ව ඉතාමත් හරසරින් පිළිගත්ත අවස්ථාවල් ඉරාන මාධ්‍යෙන් විකාශනය කළා තිබුණා. මෙතනදී තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. කයිලි මුව ඇත්තටම අත්අඩංගුවට පත් වෙන්නේ දැනට අවුරුදු දෙකකටත් වඩා වැඩි කාලයකදී දිරික්ෂි. නමුත් ඉරාන බලධාරීන් ඇය අත්අඩංගුවට පත් වෙන බව නිල වශයෙන් පිළිගත්තේ ගිය අවුරුද්දේ අවසාන භාගයේදී. ඇය දින 800කට වැඩි කාලයක් ඉරානයේ ඉර අඩස්සිය හිටියයි කියලා දැනගන්න තියෙන්නේ. ඇය බේරා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් ඔස්ට්‍රේලියානු බලධාරීන් දැක්කයි කියලා සඳහන් වෙනවා. දිරික්ෂි කයිලි මුව අත්අඩංගුවට පත් වෙන්නේ ඇය ඉරානයේ ඉස්ලාමීය සමුළුවකට සහභාගී වෙලා නැවත එරටින් පිටවෙන අවස්ථාවේදී. ඇය මෙල්බන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන පුද්ගලයෙක්. ඇය ඉස්ලාමීය ධර්මය සහ ඒ සංස්කෘතිය පිළිබඳ විශේෂඥයෙක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඇය ඉරානයෙන් පිටවන අවස්ථාවේදී ඉරාන බලධාරීන් ඇයට යෝජනාවක් කළා තියෙනවා ඔවුන්ගේ ඔත්තු සේවයට බැඳෙන්නටයි කියලා. ඉතින් ඇය ප්‍රකාශ කළා තියෙනවා ඒ කරපු යෝජනාව ඇය ප්‍රතික්ෂේප කිරීමත් එක්කලා ඇයට හිරිහැර කරලා මේ විදිහට ඇයට ගුරු චෝදනාවක් දුතලා ඇයව අවුරුදු 10ක සිරදඬුවමකට යටත් කළයි කියලා. ඇය දිගින් දිගටම කියා සිටියේ ඇය නිර්දෝෂී, ඇය කිසිම විදියකින් ඒ උක්තු බැලීමේ කටයුත්තකට සහභාගී වෙන්නේ නැහැ කියලා ඇය වෙනුවෙන් මෙල්බන් විශ්වවිද්‍යාලයත් ප්‍රකාශ නිකුත් කළ තිබුණා. ඇයගේ විශ්වවිද්‍යාල වෘත්තිය සම්බන්ධයෙන් ඔවුන් ඇය පිළිගැනීමකට ලක් කළ තිබුණා. නමුත් අවසානයේදී ඒ ඇයව නිදහස් කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික මට්ටමින් කරපු ගනුදෙනුවක් තමයි ඒක මූලික වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී මොන පදනම මත මේ අනිකුත් සිරකරුවන් නිදහස් කරාද කියන කාරණාව දැනගන්න විදිහක් නැහැ. මේ එක්කම දිල්රුක්ෂි මීට කලින් අවස්ථාවලදී විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙක් ඉරාන ඉරාඩස්සියේ ඉඳලා ගිය අවුරුද්ද ඔක්තෝබර් මාස වෙනකොට ඔවුන් උදාහරණ තිබුණා. මේ අවස්ථාවේදී ඇමරිකාවේ රාජ දෙපාර්තමේන්තුව මෝ ගිල්බර්ට්ගේ නිදහස් වීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළා තිබුණා. නමුත් ඒ එක්කම ඔවුන් අනතුරු අඟවීමක් කළා තිබුණා. ඉරානය බොහෝ විට පාන අපකරුවන් ලබා ගැනීමේ රාජතාන්ත්‍රික වැඩපිළිවෙලක් සිදු කරනවා. විශේෂයෙන්ම විදේශිකයන් ඉරානයට යනවා නම් ඔවුන් ඉතාමත්ම පරිස්සම් විය යුතුයි කියලා ඇමරිකාවේ රාජ දෙපාර්තමේන්තුව විදේශිකයන්ට ආවාද කරන්නේ ඉරානයට ගමන් කරන්න එපා. මොකද ඔබ ඉරානයට ගියොත් බොහෝ විට ඔබව අත්අඩංගුවට අරගෙන ඔබව ප්‍රාණ අපකරුවා හැටියට තබාගෙන මේකට කියනවා හොස්ටේජ් ඩිප්ලොමසි. එහෙම නැත්නම් ප්‍රාණ අපකරුවන් තබාගෙන රාජතාන්ත්‍රික කටයුතු කරන්නට යොමු වෙනවා කියලා ඉරානයට චෝදනාවක් යොමු කළා තියෙනවා ඇමරිකාවේ රාජ දෙපාර්තමේන්තුව.
අද අපි සාකච්ඡාව අවසන් කරන්නට තෝරාගන්නේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් මේ වෙනකොට ලැබෙමින් තවදුරටත් ලැබෙමින් තියෙන ප්‍රතිඵල සහ ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මීළඟ පියවර කුමක්ද යන්න කියන කාරණාව. ඔබ දන්නවා මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ පුටුව හැර යාම ප්‍රතික්ෂේප කරමින් විවිධ හේතු පාදක ඉදිරිපත් කරමින් සිටිනවා. කෙසේ හෝ අවසාන වශයෙන් ඔහු කවදාද ජෝ බයිඩන්ට මේ තනතුර හරියට කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දෙන්නේ? මේ අන්තර් කාල සීමාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සමස්ත ලෝකයෙන් වගේ අවධානයෙන් සිටින කාලයක්. ඉතින් අපි කැමති මේ සතිය වෙනකොට ඇමරිකානු ජනාධිපතිවරණයෙන් අපිට අහන්නට ලැබෙන සුවිශේෂතා මොනවද කියලා දැනගන්න අවසාන වශයෙන්.
දිරුක්ෂි, තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ පරාජය පිළිඅරගෙන නැහැ. නමුත් පහුගිය සතියේ ඔහු එක්තරා විදියට ඉලියක් කළා තමන් දැන් පරාජය පිළිගන්න අවස්ථාවට ඇවිල්ලායි කියලා. විශේෂයෙන්ම ජෝ බයිඩන්ගේ අලුත් පරිපාලනය වැඩ බාර ගන්න කලින් ඒ සංක්‍රාන්තික කාලය තුල තමන්ගේ කටයුතු කර ගැනීම සඳහා ඇමරිකානු රජයෙන් ඔවුන්ට මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. මෙතෙක් කාලය මතුවන ප්‍රතිඵල ප්‍රකාශ වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ ප්‍රතිපාදන ලබා දීම ප්‍රතික්ෂේප කළා තිබුණා. නමුත් පහුගිය සතියේ ඔහු නියෝගයක් ලබා දීලා තිබුණා ඒ අන්තර්කාලීන කටයුතු කිරීම සඳහා ඒ සංක්‍රාන්තික කාලයට ජෝ බයිඩන්ගේ පරිපාලනයට ඒ අවශ්‍ය මුදල් රජයෙන් මුදා හරින්න කියන ඉල්ලීම ඔහු කළ තිබුණා. ඉතින් මේක තමයි ඔහු වක්‍රව පිළිගත්තේ තමන් දැන් පරාජයට පත්වලයි කියලා. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරා උසාවි කිහිපයකට, ප්‍රාන්ත කිහිපයක උසාවිවලට ගිහිල්ලා මැතිවරණයේ අභියෝගයකට ලක් කරන්න. නමුත් මේ පහුගිය සතියේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිපල අවසාන වශයෙන් ප්‍රාන්තයේ ලේකම්වරයා විසින් සහතික කරා. ඉතින් මේක තමයි අවසාන පියවර. පෙන්සිල්වේනියාව ජයග්‍රහණය නොකර අනෙක් සියලුම ප්‍රාන්ත ජයග්‍රහණය කරත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපති වීමේ හැකියාවක් නැහැ. ඉතින් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජෝ බයිඩන් ජයග්‍රහණය කළයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ජනවාරි මාසේ 20 වෙනිදා ජෝ බයිඩන් ඇමරිකාවේ මීළඟ ජනාධිපති, එහෙම නැත්නම් 46 වෙනි ජනාධිපති හැටියට බිහිරුන් දීම දැන් වළක්වන්න විදිහක් නැහැ. ඉතින් ඒ කාරණාව ඍජුවම පිළිගන්න අකමැති වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රමක්‍රමයෙන් ඒ තැනට තල්ලු වෙමින් සිටින බව පෙනී යනවා. විශේෂයෙන්ම ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන නායකින් දැන් ඔහුට බලපෑම් කරනවා ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පිළි අරගෙන ජෝ බයිඩන්ට ඒ ධූරේ කටයුතු කරන්න අවශ්‍ය ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ අවසාන සති කිහිපයේ ඔහුට තවමත් ඇමරිකාවේ රාජ්‍ය බලය හිමි. ඉතින් ඔහු ඒ රාජ්‍ය බලය පාවිච්චි කරමින් තමන් ළඟින් වැඩ කරලා නීති විරෝධී කටයුතු සඳහා වරදකරුවන් වෙච්ච අයට විශේෂ සමාව දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ තමන්ගේ දුරකාලය අවසාන වෙනට කලින් පුළුවන් තරම් තමන්ට උදව් කරපු අයට ඒ සහනය ලබා දීලා ඔහු 20 වෙනිදා වෙනකොට ජවන මන්දිරයෙන් ඉවත් වීමට නියමිතයි.
හොඳයි අමල්, එහෙමනම් අපි ස්තුතිය පළ කර සිටිනවා මේ සතියේදීත් ලෝකේ පුරා අලුත් අතවිත සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි. ආයි පොවන්, ලබන සතිය සිකුරාදා අපි නැවතත් හමු වෙමු.
ආයි පොවන් දිලිච්චි.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.